ආවෙන් ඉන්නේ නැතන එළුවෙන් ඉන්නවා තේරුමක් නැහැ කියන්නේ දුච්චරිත ගති නිසා. සැල ලිහිණියා කියලා කිලා උපදිනවා. ඉනේ තිබුණ හෙද්ද පවා ඉවත් වෙලා දන්නේ නැහැ. සැලිච්ච හිතකින්, ලෙහුණු හිතකින් ඒ විදිහට ඉන්නේ කෙනා කියලා සැල ලිහිණියා කියනවා ජාතිය උපදිනවා සංඛාරය යෝගයි. ওই සිංහල හැම නගමකින්ම පෙන්නනවා ජාතියෙන් සංඛාරයේ හැටි. සංඛාරයේ යම්තේද අනුකූල ජාතිය ව්‍යාකාරය. අනුන්ට ගිනි දී දාහේ දීප. එබඳු අය අනුන්ට ගිනි දුන්න නිසා ගිනි අපායට ගිහිලා උපදිනවා. අපා කියන්නා වූ යම්කිසි පහත්යයි එපායයි කියලා අපි වචනයක් කියනවා. අන්න එතන එකතු වෙච්ච තැන එපා දේවල් එකතු වෙච්ච තැන එපා අය අපාය. අය කියන්නේ එකතු වෙලා. අනේ එපා මට එපා ගහන්න එපා වනින්න එපා ගිරිසියන්න එපා පුච්චන්න එපා අනේ එපා එපා කියනවා එතන එකතු වෙලා තියෙන. ඒවා එකතු වෙච්ච තැන එපා අය තමයි අපාය කියන්නේ. එතන ගිහිලා උපදිනවා එපා කියද්දි ගිනි දීපු අය. ගහන්න එපා කියද්දි ගහනවා වනින්න එපා කියද්දි වනිනවා මරන්න එපා කියද්දි මරනවා. අනේ ගිනි දීපු නිසා ගිනි කන්න ගිහිලා උපදිනවා ගිනි අපායක ගිහිලා. අනේ නිරේට යන අය. එතකොට තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි අනුන් දෙන දේ කාලා බීලා අගේ කාලේ ගෙවෙන කොටසක් ඉන්නවා. අනුන්ගෙන් කන්න තමන්ගේ නැති බොරු කියනවා නැති වැරදි නැති අඩුපාඩුකම් කියනවා. අනුන්ට අත හොලා ජීවත් වෙන පරහේ අත කියනා වූ කොට්ටාසය කියන පරහේ අත කියන තමා ප්‍රේත කියන කොට්ටාසය තියන. පරහේ අතය ප්‍රේතය. තමන්ට පුළුවන්කම තියෙනවා රස්තිය අද වෙවි ඉන්නවා කාලේ කකා ඉන්නවා. දාරිය මහන්තිය හරි හම්බ කළා අනික ගෙනත් දුන්න දා කිසිම අසාධාරණ ගැන හිතන්නේ නැහැ පුළුවන් තරම් කාලා අපි ලවනසනවා මෙන්න මේ જાතිය ගති ලක්ෂණ දිනා ප්‍රේත ගති ලක්ෂණ පරහේ යත ගති ලක්ෂණ ප්‍රේත ගති ලක්ෂණ ප්‍රේත වෙලා උපදිනවා තමන්ට සූරවීර විදිහට වැඩ කරන්න පුළුවන් බලය තියෙනවා හැකියාව තියෙනවා ඒ වුණාට කම්මැලිකමට අනුන්ගෙන් වැඩ කරගන්න බලාගෙන ඉන්නවා ඔහි බුදිය බුදිය ඉන්නවා සූරභාවයෙන් වැඩ ගන්න නැතුව අනුන්ගේ දේ කරගෙන කාලා ඉනකොට අන්න එයාට කියනවා සූරභාවයෙන් වෙන් නැතුව ඉන්නකොට අසුරයා වෙලා ඉන්නවා අසුරනිකාය ගිහිලා උපදිනවා. ඔන්න නිරේ ප්‍රේත විෂය තිරිසන් යෝනි අසුරනිකාය කියන හතරේ උපදින සංඛාර ගොඩ නැගෙන හැටි. දැන් මේවා ඔක්කොම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ ලෝකේ සුන්දරයි කියලා හිතාගෙන සුන්දර ලෝකයක අල්ලගෙන ඇලිලා ගැටිලා මුලා වෙලා කොරපු වැඩ නිසා ගොඩ මඩ කියන මේ දෙකේ නැ ගොඩ දිය කියන දෙකේ උපදින ඔන්න ඔය හතර අපාගත ලෝක සත්‍ය උපදින ගති ලක්ෂණ වූවයි. අන්න ඒක ගොඩ ගහගෙන එතෙන් යන්නේ දැන් ඉතින් අපි දන්නවා නම් මට ඔය කියන්නා වූ අයුතුකම් අසාධාරණකම් කරන මානසිකත්වයක් මල්ලඟ නැහැ මට එච්චර මේවා ඔය අයුතුකම් අසාධාරණකම් කරලා රැකගන්න දරාගන්න වටිනාදයක් මේ ලෝකේ නැහැ මේ නිසාර ලෝකයේ තුල හරයක් නැති ලෝකයේ තුල මම මොනවට ඔය අයුතුකම් අසාධාරණකම් කරන්නද කියන මේ අදහස ආපු නිසා යම්පිහි පුද්ගලයේ මෙන්න මේ පහත් ගතිසිරිත් ටික නැති වෙලා ගියා නම් Taman දන්නවා තමා තුල අනුන්ට ගිනි දෙන ගති නෑ නේද? එහෙනම් නිරයයට යන්න මට හේතු නෑ. හරස් හතර යන තිරස් විදියට වැඩ කරන්නා වූ පහත් වැඩ කරන ගති ලක්ෂණ මල්ලඟ නැත්නම් තිරච්ඡාන උපදින දින ගති ලක්ෂණ මල්ලඟ නෑ. මගේ හැකියාව පුළුවන්කම තියෙදි මං අනුන් කන්න ගසා කන්න බලා ඉන්නේ නැත්නම් පරහේ යතෙහිවත් ප්‍රේත ගති ලක්ෂණ මල්ලඟ නෑ. මට බල පුළුවන් කාර්ක මට හැකියාව තියෙදි අනුන්ගේ වැඩ ගන්න જાතිය වහල් කරන ගන්න જાතිය කෙනෙක් නෙමෙයි නම් මං අනුන් වහල් කරගන්න කෙනෙක් නෙමෙයි නා. මට අසුරව උපදින්න හේතු නැහැ. එහෙනම් මම සතර පායේ මේ හේතුවේ නිදහස් කියලා සෝවාන් පුද්ගලයා දැනගන්නවා. මට උපදින්න හේතු නැහැ මෙන්න මේ හේතුව. පරිත්‍යාග උපන්නව දකින්නවා. මේ හේතුවේ නෙවෙයි මේ ඵලයේ මේ හේතු නිරෝධ නම් මේ ඵලයේ නිරෝධයයි. ওই ධර්මයේ අද මතු වුණා. අද මිනිස්සු හොඳට දැනගන්නවා මට උපදින්න තින්නේ කොතනද මං කරන වැඩි. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මං උපදින්නේ කොතනද කියලා. මොන කොට්ටාසියේද මං උපදින්නේ කියන කොතනින් බලාගත්තේ. අනුත්‍රාදී යෝ පරිත්‍ය සම්පාදම් පස්සති සෝ මං පස්සති ඔන්න දකින්නේ අන්නේ එක කියන්නේ ඔය ඔබ තමයි ප්‍රවෘත්ති සංකල්ප ප්‍රවෘත්ති චක්‍රේ මේ පරිත්‍ය සම්පා චක්‍රේ යන්නේ හැටි කියේ ඔබ තමයි මෙලව ප්‍රවෘත්ති જાති හට ගන්න පරිත්‍ය සම්පා චක්‍රේ යන්නේ හැටි නෝ
ඔව් ඒක ඒක ඒ අකුසලෙන් කිව්ව මෙයා මේ මෙහෙම අත් ඉඳලා ඒක
නැති ඒක හරි දැන් මෙහෙමයි යම් කිසි කාරණයකට මුල් වෙන ප්‍රධාන කාරණයක් තියෙනවා අන්නේ ප්‍රධාන කාරණේ මුල් කරගත අතුරු කාරණේ විතරයි ලෝකයට පේන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් කෙනෙකුට කෙනෙක් කොටවන්න යම් කිසි දෙයක් කරනකොට දැන් එයා බලාපොරොත්තු වෙන්න පුළුවන් මං මට සැප සම්පත් ගන්න බලාගෙන හිටිය අහවල්ලේ උන්ගේ උන් ඒක කලේ නෑනේ උන්ට හොඳ පාඩමක් උගන්වන්නකෝ කියලා තමාගේ ප්‍රධාන අදහස දෙවෙනි කරලා හිටන් ඒකට වාඩුව ගන්න දෙවෙනි කාරණයක් ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම කරගත්තාම ලෝකයාට පේනවා පිටින් පෙන්නපු වාඩුව ඒකට මූල වෙච්ච හේතුවගේ අභ්‍යන්තරේ රැඳිලා තිබුණ කාරණේ අන්නල් ප්‍රේත වෙන්න හේතු වෙච්ච එක තමා හොඳට ඉඳලා අනුන්ට අනුන්ගේ ජීවත් වෙන්න හිතිච්ච හිතත් තීච්ච කෙනින් තමන්ට ඒක කරගන්න බැරි වුණා ඒකට විරුද්ධ වෙච්ච අයට පලිගන්න අර වැඩ කරනවා අනේකයි දැන් පේන්නේ කෙහෙම වුණාට මුලදී කරලා තිබිච්ච එක අවිද්‍යාවෙන් වැහිලා ඒකෙන් පේන්නේ
අවිද්‍යාව නිසා නර තීරණය ගත්තා
ඒකයි ඉතින් අවිද්‍යාව අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වෙත් ඔන්නෝතර ඉතින් ওই විද්‍යාව ඇකලා විරුද්ධ වෙලා තිබුණා නම් අපි දකිනවා ප්‍රේතව උපදින්නේ මේ මෙහෙම කළොත් මේ ගති ලක්ෂණයට නිරේ උපදින්නේ මේ ලක්ෂණයට අසුර වෙලා උපදින්නේ මේ ගති ලක්ෂණයට ඒ වගේම තිරිසන් වෙලා උපදින්නේ මේ ගති ලක්ෂණයට ඒ ඔක්කොම අපි දකින්න
ඕන.
ඒකෙම නිපින්නේ ප්‍රේත වස්තු විමාන වස්තු ඔයයන් තමයි. ලෝකේ ස්වභාවය ඉස්සෙල්ලාම පින්නේ.
500ක් මල කල ලැබුවා.
බොහෝ කොටම භාවිතා කළේ ප්‍රේත වස්තු විමාන වස්තු ආදී වශයෙන් ඒ සත්ව වෙලා ප්‍රේත වෙලා හිටපු හේතුවයි ඒක හි කයි ස්වභාවයයි ඒ තත්ත්වයට පත් වෙච්ච හැටි ඔය විදියට වකුටු කරන සංඛාරයන් මුල් කරගෙන වකුටු වෙන අද්භව ලබාගෙන උපදිනවා කියලා මේ බුද්ධ දේශනාවේ පෙන්නලා තිනවා ඔකේ මූල ධර්ම වකුටු සංඛාර වකුටු වෙලා ඉන්න සංඛාරයන් නිසා වකුටු වෙන අද්දැව ලබන්න හේතු වෙනවා කියලා ත්‍රිපිටකය තුල පෙන්නලා තියෙනවා. එහෙනම් ඒකෙන් පේනවා සංඛාරයේ අංශේද ජාතිය ඊට අනුකූලයි. දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම දෙයක්. ඔය කරන විග්‍රහය බුදුදහමේ කිසි පොතක අපි දැක්කේ නැහැ නේ කියලා. මෙහොම කියන්න පුළුවන්. කාරණයේ පිළිගන්න හේතු තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ පොතක මෙච්චර කාලා අපි දැක්කේ නෑ කොහෙවත්. ඇයි ඒ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම තියක්. යම්කිසි කෙනෙකුට උඩ ඇඳුමක් යට ඇඳුමක් කමක් නෑ මොනවා හරි මහලා දෙන යම්කිසි ඇඳුම් මෝස්තරකාරී ඇඳුම් මෝස්තරයක් නිපදවා දෙනවා. දැන් එයා මේක ඉනේ අදින හැටි තියා දීලා තියෙනවද? ඒකත් කියා දෙන්න බෑ. ඒක අපිට දැනගන්න පුළුවන් දේවල් ඒ විස්තර කරන කෙනා කියන්න ඕනේ නැහැ. යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් අපි හිතමුකෝ යම්කිසි භාණ්ඩයක් දෙනවා. එළවලුවක් හරි කමන්නේ නැහැ, පළතුරක් හරි කමන්නේ නැහැ, මොනවා හරි ගෙනත් දෙනකොට. මේක රසවත් කෑමක් හරි රසයි මේක වේලා බලන්නකෝ කියලා දෙනවා. ඉතින් එයා ඒ දෙන එක නා ඒ වෙලෙන්ද හරි දෙන එක නා උයන හැටි තියා දින්න ඕනේ උයන දන්න එක. ඒ වගේ ශ්‍රාවකයෙක් වශයෙන් යම් කෙනෙකුට යමක් ගෝචර වෙනවා නම් ශ්‍රාවක නුවණකට බුදුරජාණන් වහන්සේ ඒව විස්තර කරන්න ගියේ නෑ. අවශ්‍ය නෑ විස්තර කරන්න. ශ්‍රාවකයෙකුට ගෝචර කරගන්න බැරි යමක් තියෙනවා නම් අන්නේ ටික ගෝචර වෙන මට්ටමට විග්‍රහ කර දීම විතරයි බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ සිද්ධ කරන්නේ. ලෝතුරා බුදුරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්න ඕනි. අනික් අයට කරන්න බැරි දියක් කරලා දෙන්න නිසා අනික් අයට කරන්න පුළුවන් ඒවා කර කර කාලේ ගෙවන්න නෙමෙයි. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට යමක් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් නුවණදී ඒ මට්ටමට මාතෘකාවිතරා දීලා නිහල වුණා. කරන්න පුළුවන්. එබඳු පිරිසක් හිටපු නිසා ඒ ශ්‍රාවක ගෝචර ඥානීයට ගෝචර බව බුදුරජාණන්සේ දන්න නිසා මූලික වශයෙන් අභිධර්මයේ අවශ්‍ය කරන මූලික ටික විතරක් හැරියුත් හාමුදුරන්ට පෙරලා නතර කරන්න හේතුව කියන්නේ ඔන්න ඕකයි. මාතෘකා පාළිය දේශනා කළා. සරිත් හාමුදුරුවෝ
මාතිකා
මාතිකා එරිය තමයි සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරලා දුන්නේ. ඉතින් අහනවා බුදුරජාන් වහන්සේ දීපු දහමක් නෙමෙයි කියන්නේ මොකද? බුදුරජාන් වහන්සේ ශ්‍රාවකීන්ට ගෝචර දහමක් උන්වහන්සේ දේශනා කරන්න කාලය ගිව්වේ නැහැ. හැම වෙලේම ඔවැ දුන්නා. පෙළ මූලික අවස්ථාව. මාතෘකා මුල් කරගෙන මාතිකා පාළි වශයෙන් දේශනා කළා. දේශනා කළා.
දුතුමාතිකා තික මාතක.
අනේ ආදි වශයෙන්. ඉතින් ඒ වෙලාවේදී මගද කරන්නේ මේ සුදුසු දේ අරගෙන සුදුසු පිරිස නැන සුදුසු ශ්‍රාවකයන් වහන්සේලා ඒවා විග්‍රහ කළා. සමහරවිට විග්‍රහ කළාට පස්සේ උන්වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවිකාවන් වහන්සේලා පාව. දැන් ඔය ධම්මදින අතිරින්න හසේ. සැකනම් එහෙම ගිහිල්ලා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ගියා. බුදුරජාණන් වහන්සේ කියනවා මම කිව්වත් ඔච්චරයි. ඉතර සාරිපුත මහ ප්‍රඥයි ධම්මදින මහ ප්‍රඥයි කිව්ව හැටියට පිළිගන්නවා. මම කිව්වත් ඔච්චර තමයි. මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඉතින් එහෙම දේශනා හුඟා තියෙන අපේ පෙළ දහම තුන. මොකද හේතුව? කෙටියෙන් කරන දේශනා විග්‍රහ කරලා විග්‍රහ කරන්න. විග්‍රහ කර දේශනා කරන්න. සාරිපුත්ත දක්ෂයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒ නිසා වැඩි හරියක් දේශනා සරියුත් හාමුදුරුවෝ. ඒ වගේම මහා කොට්ටිත හාමුදුරුවෝ දක්ෂයි. මොහොම පෙන්නලා තියෙනවා. එකින් එක. ඉතින් ඒ බඳු නිසා ඒ බඳු ශ්‍රාවකීන්ට දේශනා කරන්න පුළුවන් විදිහේ ඒවට. ධම්මචක්කපවත්තනෝ තේපා. ඔව් සත්‍යයි බඟ සූත්‍රය වශයෙන් විග්‍රහ කරනවා. ඒ විලායෙත් එන්නේ මා විසින් දේශනා කරපු ධම්මචක්කපවත්තනේ. අර විදිහටම ඔව් විග්‍රහ කරලා දුන්නානේ. තල්ලක්කන, විවරණ, විවටන, විභජන ඔය ආදිවාසීන් බලන උත්හානි මේ ආදිවාසීන් කරන්න පුළුවන් කියන එක. මේක එකින් එකට සෑහළු කරලා හරියාකාරව පෙන්වන්න, විවරණය කරලා දෙන්න, බෙදලා පෙන්වන්න, විග්‍රහ කරලා පෙන්වන්න මගේ මේ සාරිපුත්ත දක්ෂයි. ඉතින් ඔය විදිහට හොඳට පැහැදිලි කරලා පෙන්වනවා. ඉතින් ඒ නිසායි දක්ෂදී දකින්නේ බුදුරන් වහන්සේගේ සර්වඥා ඥානෙට, අනාවරණ ඥානෙට. ඒකත් බුද්ධ දේශනාවයි. ඒක මොකද කියන්න දෙයක් නෑ ඊට පස්සේ. ඉතින් එහිනා ඒ බඳු දේශනා කරන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අහවල් දෙයට දක්ෂයි කියලා දක්ෂ නිසාම දක්ෂයි කියනවා මිස අදක්ෂ නම් දක්ෂයි කියලා බුද්ධ වචන කඩවෙන්න එහෙම දේශනාවක් නැහැ. එහෙනම් ඒක ක්‍රියාකාරී සැකයක් හිතන්න දෙයක් විමුතියක් හිතන්න දෙයක් නැහැ. අභිධර්මීය වුණා බුදුරජාණන් වහන්සේ කොතෙන්ද කියලා කියන්න දෙයක් නැහැ ඒක. මූලික වශයෙන්ම හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. දැන්
බ්‍රහ්ම
විහාරයෙන් බ්‍රහ්ම විහාරිය වාසය කිරීමෙන් බ්‍රහ්මත්වයටපත් වෙනවා. මේ හැම එකක්ම ව්‍යාකාරින් එකිනෙකට විග්‍රහ වෙන්න ඕන.
තථාගත විහාරයේ මහා බෝසත් සිටින භාගය තෝ ඒ තත්ත්වයට
මතුවලා ඉනවා.
මතුවලා
ඉනවා. ඒකයි. මම තථාගත කියන වචනේ බුදුරජාණන් වහන්සේට වෙන් කරපු දැනුම් තියෙනවා. මහරහතන් වහන්සේ පිළිබඳ වෙන් කරපු දැනක් තියෙනවා. අරියතුන් වහන්සේලා පිළිබඳ තථාගත කියන වචනේ ගත්තා. බුදුරජාණන් වහන්සේ වලින් විශේෂයෙන්ම තථාගත කියන වචනේ අරගෙන තියෙනවා. තත කියන්නේ යම්කි සත්‍යතාවයේද ස්ථිරතාවයේද ගත වුණා නම් එතනපත් වුණා. ස්ථිරත්වයටපත් වුණා අර්ථයෙන් තථාගත කියන එක අරිහතුන් වහන්සේටත් කියනවා. සියලුම දේක තත්වාකාරයන් දැන ගැනීමටපත් වුණා වූ ගතියේ බුදුරජාණන් වහන්සේට තථාගත කියනවා. එimhe එකින් එක තථාගත කියන වචනේ එක එක අර්ථ ශ්‍රාවකයන් තථාගත කියන එක අර්ථයේදී බුදුරජාණන් වහන්සේට තථාගත කියන තව අර්ථයකින් ওই විදිහට ක්‍රමයක් තියෙනවා. නෑ 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 ඒක දෙකක්. ඉහාත්ම සුඛ විහරණයේ කියන එක ධ්‍යාන මාර්ගයේ ධ්‍යාන සමාපatti ක්‍රමයේ වෙනයි. සමාධි කියන්නේ සමයට ඇදී හිටින හේයින් සමාධි කියනවා. යම් සමයකට ඇදී හිටියේද ඒ සමාධියයි. දැන් සමාධි කියන්නේ සියල්ලම මේ මේ පිනේ මතුවෙච්ච කුසලේ මතුවෙච්ච දේවල් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා සමාධියක්ම තියෙනවා. සම්මාදිටියේ සම්මා සමාධියක්ම තියෙනවා. ආරි සම්මාදිටියෙන් ආරි සම්මා සමාධියක්ම තියෙනවා. සමාධි කියන වචනේ නියම වචනේ නිරුක්තිය. සමයට ඇදී හිටින්නේ සමාධි. සමයට ඇදී හිටින අර්ථයෙන් සමාධි කියනවා. ඒකයි සමාධි කියන කියන්නේ. ඈ? සමය කියලා කියන්නේ යම්කිසි අපි යම්කිසි වැඩපිළිවෙලා කරනවා නම් ඒ වැඩපිළිවෙලට කොටුනේ යම්කිසි පදාතියක් යම්කිසි තියෙනවා වැඩපිළිවෙලා. අදහස් මාලාවක් තියෙනවා. අන්න ඒකට කොටු වෙලා ඒක ඒ තුල පිහිටනවා නම් ඒකට සමාධිය කියනවා. දැන් අපි හිතමු යම්කිසි ධර්ම අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ බලු ධර්ම ඇසුරු කරවන යම්කිසි පුද්ගලෙක උට බලු සමාධියක් හට ගන්නවා. බේබදු ධර්මයේ යන යමක් ඇද්ද ඒක ඇසුරු කරපු කෙනාට බේබදු සමේත ඇදී හිටන නිසා බේබදු සමාධිය කියනවා. සමාධි කියන්නේ ඔක්කොම
බේබු සමාධිය නැතින භවයේ
බේබදු භවයේ ඒ සමාධිය නිසා බේබදු ඥානයක් හට ගන්නවා. සමාධි ඥාන ඒකත් මිත්‍යා සමාධි ඥානයි. ඔව් සතර පහට ඒකාන්තයෙන් හේතු වෙනවා. නේ සෝතාපන්න ඵලයේ කියන එක මේ ආර්යයෙක් වීමේදී අත්‍යවශ්‍යම කාරණයක්. වැදගත්ම කාරණයක්. එතෙන්දී මේ සෝතාපන්න කියන தත්ත්වයට පත් වුණ කෙනාට තමයි ඇලීම් ගැටීම් දෙක දුරු කරලා ඒ ආර්ය සමයට පත්වීමේ භාවනාව තියෙන්නේ. දසනේන පහතබ්බ භාවනාවේ පහතබ්බ දෙක. අන්න ඒකයි. යන්නේ එහෙමයි. ඔව්. දැන් ඔව් දැන් සමාධි මට්ටම කියන එක වෙනම මට්ටමක්. ඒකේ ලෞකික සමාධි තියෙනවා, ලෝකෝත්තර සමාධි තියෙනවා. ලෝකෝත්තර සමාධි කියන්නේ මාර්ගඵල සමාධිය. ඵල සමාපත්තිය. ඔව්.
දැන් අභිධර්ම ප්‍රදීපිකා විස්තර කරලා තියෙනවා දුෂ්ක විදර්ශකයට ඵල සමාපත්තිය සමාධිය බෑ කියලා.
ඔව් මෙහෙමයි තියෙන්නේ. ඵල සමාපත්තියේ සමවැදීමේ ප්‍රථම ඥාන මේ දැන් මෙහෙම තියෙනවා. සෝතාපන්න ප්‍රථම ඥාන ඵල සමාපත්තිය. ප්‍රථම ඥාන සහගත සෝතාපන්න ඵල සමාපත්තිය. ද්විතීයික ඥානෙ සෝතාපන්න සමාපත්තිය. දැන් මෙහෙම තියෙනවා. ඒ ඒ ඥානෙට ඵල චිත්තය සමගයේ දෙනවා. ප්‍රථම ඥානෙ සමගයේ දෙනවනම් ඒ ඥානෙ හිතේ කියන ප්‍රථම ඥාන මේ සෝතාපන්න ඵල සමාපත්තිය. ප්‍රථම ඥාන සකුද්දාගාමි ඵල සමාපත්තිය. ඒ නිසා තමයි 89ක් සිට 121කට බෙදෙන්නේ. ඒක 40ක් වෙනකම් බෙදෙනවා. මොකද මේ එක හිතක් අට ආකාරයකට බෙදෙනවා විදිහට. මේ කියන්නේ සෝවාන් මාර්ගය සහ ඵලයේ කියන මේ අට පස් ආකාරයකට බෙදෙනවාම 40 ආකාරයක් වෙනවා. ඒ නිසා චිත්ත ස්වභාව 40 ආකාරයක වෙනසකට ගන්න නිසා තමයි සිත් 89ක ප්‍රභේදයට 40 ආකාර ප්‍රභේදරින් 121ක් සකස් කරගන්නේ. ඒ 89න් 81යි. අර මොකද මේ මාර්ග සිත් 4යි ඵල සිත් 4යි කියන අට ඒ 89න් අහ කරපුවාම 81යි. ඒ අට 40කට බෙදෙනවා. එතකොට 121ක් වෙනවා. සෝවාන් කියන්නේ
මානසික
තත්ත්වයක්, ඊ මානසික තත්ත්වය
නේද
ඒක ඉහට යන පුළුවන් ඥානවත්. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්න පුළුවන්. යම් ගොඩනැගෙන සංඛාරයක් නවත්තන එක. අන්න ඒකයි. යම් සංඛාර කොටසක් නිරෝධුණා, ඊතුරු සංඛාර කොටස එතන තියෙනවා ඊතුරු වෙලා. මේ සෝවාන් ඵල චිත්තයේ තියෙන්නේ කොටසක් සංඛාර ගෙවලා නිරෝධ කරලා කොටසක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ. ඊළඟට ඒකක් තියෙනවා. ඒවත් පළ ඇටීම තමයි. ඉතින් ওই විදිහට ගිහිල්ලා එක එක ඵල සමාපත්තියෙන් සමාපත්තියට සිද්ධ වෙන්නේ. එක එක සංඛාර කොටසක් නිරෝධ වෙන එක. ඊටු ටික තියෙනවා. අන්න ඒකයි. ඉතින් ඵල සමාපත්තියේ ස්වභාවය ඒකයි. එතකොට මේ ඒ ඵල සමාපත්තියේ ස්වභාවයේදී ඒ ඵල සමාපත්තියෙන් ඉඳගෙන මේ ලෝකේ හැම දෙයක්ම ඇසෙන් කන්නේ දිවෙන් නාසයෙන් ශරීරයෙන් ඇසුරු කරන්න පුළුවන්. මොනවෙන් ඇසුරු කළත් මොන රූප මොන ශබ්ද මොන ගන්ධ ඇසුරු කළත් ඒ තුලින් යම් කිසි ප්‍රමාණයකක් ගෙවිලා ගියාද ඒක නැගෙන්නේ නැහැ. ඒතුරු ටිකයි නැගෙන්නේ. අන්න ඒක තමයි ඒ සමාපත්තියේ ස්වභාවය. ඒක තමයි ඵල සමාපත්තිය මේ අර අවිද්‍යාමානෙන් තනිකර මනෝද්වාරයේ විතරක් නැగిලා හිටිනේවා නේ කි. ඵල සමාපත්තිය එකක් මේ ඒතකොට මේ මෙහෙමයි ඵල සිතයි ඵල සමාපත්තියයි දෙකක්. ඵල සමාපත්තියේ සම්වදින්න ගියාම ඒක ධානයේක ලැබෙන්න ඕනේ. අන්නේ ඵලසිත හැම වෙලෙම උපදන්න පුළුවන්. ඔය නෙතු කරලා බෑ. සවිතක්කේ. විතර්ක විචාර දෙකක්. සවිතක්ක සවිචාර තව එකක්. විතර්ක විචාර කියලා කියන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුනටයි. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම සංකල්පනා කියන ඒවට කියන්නේ සවිතක්ක සවිචාර. දැන් අද විතක්ක විචාරක සවිතක්ක සවිචාරකින්නේ විතර්ක සහිතව විචාර සහිතව කියලායි තෝරන්නේ. එහෙමයි තෝරන්නේ.
දැන් අභිවන් ප්‍රදීපිකාතින විතක්ක
විචාර. ඔව්. දැන් විතක්ක විචාර කියලා කියනවා. දැන් විතක්ක විචාර නැතුවාම දැන් දෙවෙනි දහන්නේ විතර්ක විචාර නැහැ කියනවා හිතවිලි නැහැ කියලා හිතා ඉන්නවා. සවිතක්ක සවිචාර කියන්නේ විතර්ක සහිතව විචාර සහිතව කියලා තෝරන නිසා ඒක වෙන්නේ. අන්න විභංග ප්‍රකරණයේ තියෙනවා. ඔය වචනේ තෝරලා සවිතක්ක කියන එක තෝරලා තියෙනවා. තපෙත්වා විතක්කං කියලා. විතර්කයේ අත්‍යරකු. ඊතුරු දහම් ටික සවිතක්කයි. ඒතර ඒ වගේ සවිචාර කියන එක තපෙත්වා විචාරං. විචාරයේ අභහතබල. ඒ සමගින් ඊතුරු දහම් ටිකයි සවිචාර කියන්නේ. දැන් විතර්ක විචාර කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා යම් තැනක නැගෙනවනම්. ඒවට කියනවා විතර්ක විචාර. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා යම් තැනක නැගෙනවනම්. ඒවට කියනවා සවිතක්ක සවිචාර. එහෙනම් අව්‍යාපාද සංකල්පනාවල කාම මේ ව්‍යාපාද සංකල්පනා නැහැ. එහෙනම් විතර්ක විචාර නැති හිතේ තියෙන්නේ මොනවාද? අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම කියන සංකල්පනා. ඒක තියෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. හතරවැනි ධානියට ගියාට පස්සේ උපේක්ෂා ඒකාගතාවෙන්න තියෙන්නේ. එහෙනම් පළවෙනි ධානියට විතර්ක විචාර කියන්නේ සිතිවිලි නා. විතර්ක විචාර නතර කරගලට පස්සේ එයින් එහා දැහැන්න උඩ සිතිවිල්ල තියෙන්නේ ඔබේ. විතර්ක විචාර කියන්නේ සිතිවිලි සිතිවිලි වලට නා. ද්විතීය ධානියෙන් එහාට සිතිවිල්ල තියෙන්න බෑ. හොඳයි චුල්ලපන්තක හාමුදුරුවෝ අවිඥා පාදක චතුර්ථ අධ්‍යායනයේ සමවැදිලා නිමිති 1000ක් මවාගෙන හිටියේ. සමවැදිලා ඔය විලාවේදී ඇවිදලා ඉතින් ආපුවාම කවුද චුල්ලපන්තය කියන්නේ කිව්වම මම චුල්ලපන්තය කියන්නේ කියලා ඔක්කොම කතා කළේ නැද්ද? ඒතර ඔක්කොම කතා කළා. ඒතර වචනේ අහලක් තියෙනවා වචෙන්ට උත්තර දීලා තියෙනවා මම චුල්ලපන්තක කියලා. ඔය විලාවේදී හිටියේ මොකේද? අවිඥා පාදක චතුර්ථ ධායනට සමවැදිලා. දැන් විතර්ක ਵਿਚාර කියනේම කතාවේ වචනවල තියෙනවා නා. උපේක්ෂා ඒකාගතා පවණක් තියෙන අවිඥා පාදක චතුර්ථ ධායනලා කතා කළේ කොහොමද? එහෙනම් මම චුල්ලපන්තය කියන එක විතර්ක ਵਿਚාර නැද්ද? අන්න ඒකයි කාරණේ. විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි කියලා ගත්තොත්. කතාව හෝ සිතිවිලි කියලා ගත්තොත්. එයින් එහාට කතාවයි සිතිවිලි නෑ කියන නිගමනය කළොත්. ඒතර කොහොමද උන්වහන්සේ මම චුල්ලපන්තය කියලා කිව්වේ? මේ පිළදහමේ තියෙන දේශනා අපිට බෙවුල් කරන්න බෑ. කලේ කොහොමද? එතකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ එදා හිටු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම බඹලෝ ඉඳලා දසදහසක් සක්වලට එනකම් ඇහිඳ ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනයේ දුනාත මච්චු හේනං දේනානම් නලාගාරෝජ කුංජරෝගින ගාතාව දේශනා කළයි කියනවා බඹලෝ ඉඳලා දසදහසක් සක්වලට ඇහිඳ. දැන් බඹලෝට ගිහී ඒකාන්තියම අවිඥාපාදක චතුර්ථ ධානයෙන් ඉන්නේ හිටි. එහිඳලා ගාථාව දේශනා කරන වචන ශබ්ද වුණේ නැද්ද? දසදහසක් සක්වලට ඇහිඳ අදිෂ්ඨාන කරලා ප්‍රකාශ කරනකොට විතර්ක ਵਿਚාර නැගුණා කියලා ගන්න. හැබැයි සවිතක්ක සවිචාර නම් නැගුණා. අන්න ඒකයි කියන්නේ. එතින්ද දැන් හැම වෙලාවක අපි දකින්න ඕනේ. දැන් හුඟදෙනේට ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි සමාධියකින් කතා කරනවා කිව්වොත් එහෙනම් විතර්ක ਵਿਚාර මේ ප්‍රථම ඥානියෙම ගැළවිලා ගියාට පස්සේ වචන කොහොමද සමාධියෙන් එහාට කතා කරන්න කියලා ප්‍රශ්නයක් නැගෙනවා. විතර්ක ਵਿਚාරේ නෙමෙයි කතා කරන්නේ සවිතක්ක සවිචාරේ. අව්‍යාපාද අවිහිංසා නික්කම සංකල්පනාවෙන් නැගින්නේ අව්‍යාපාද කතාව, අවිහිංසා කතාව, නික්කම කතාව. එහෙනම් නිවන් දකින්න ධර්ම දේශනා කිරීම සම්පූර්ණ කරනවා. හැබැයි මේ සමාධි කතාවේ රාගයයි දේශයයි මොහයයි ගැන කතා කරන්න බෑ. රාගයේ දේශයේ මොහයට ගියත් විතර්ක ਵਿਚාරේ බහිද. එහෙනම් සවිතක්කන් සවිචාරාන් විවේකජාන් ප්‍රීති සුඛේකාගතා සහිතම් පටමජ්ජාන. ප්‍රථම ඥානෙ තියෙන විතක්ක ਵਿਚාරේ නෙමෙයි. විතර්ක සහිතව, විචාර සහිතව, ප්‍රීති සුඛ සහිත කිය ඔය আদি වශයෙන් තමයි විග්‍රහ කරන්න යන්නේ. විතර්ක ਵਿਚාර තියෙනවා නම් ප්‍රීති සුඛ නෙමෙයි නැගින්නේ රාගයේ දේසේ මොහේ. සවිතක්ක සවිචාර වල තමයි විවේක ලැබෙන්නේ. විවේකයෙන් ලැබෙන ප්‍රීති සුඛ විවේකයක් තියෙනවා. විවේක නිසිරිතයි. නා අවිද්‍යා, අවිහිංසා සල්කල්පනා, අව්‍යාපාද සංකල්පනා, නික්කම්ම සංකල්පනා විවේක නිසිරිතයි. විරාග නිසිරිතයි, නිරෝධ නිසිරිතයි, ඔස්සග්ග පරිණාමී කාරණා හතරකින් යුක්තයි. අන්න ඒකෙන් යුක්තව නැගිනකොට නැගින්නේ මොකද? සවිතක්ක සවිචාර වලින් තමයි ඉරගෙන්නේ. විවේකජම් ප්‍රීති සුඛ එකක් ගත සාහිත පටමජ්ජාන ප්‍රථම අධ්‍යයන. ප්‍රථම අධ්‍යයන කතා නොකර ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා අත්හැරලා අව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, නිකම්ම සංකල්පනා වුණි.
මේ සංකල්පනාට තමයි විවේකී.
අන්න ඒක. එක ගාතාවක් අර්ථ දැන, ධර්ම දැන, ධර්මාන් ධර්ම ඇසුරු කරමි. අසන්නී නම්, දරන්නේ නම්, ඒ වගේම නිතර හත් ගායනා කරන්නේ නම් සතර දැහැන් වැඩෙනවා, තේරද වායටපත් වෙනවා කියලා දේශනාවේ තියෙනවා. ඇසීම, දැරීම, වනපොත් කිරීම, දහම් ගැන නිතර සිටීම හේතු කොටගෙන සතර ධ්‍යාන ලබනවා, තේර භාවයටපත් වෙනවා. එහෙනම් අහලා, දරලා, වනපොත් කරලා, නිතර භාවිතා කරලා ලබන්න පුළුවන් එකක්. මොකක් නිසාද? සවිතක්ක සවිතාර සවිතක්ක සවිතාර අන්තිම වෙනකන්ම තහක් වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර පළවෙනි දහයෙන් නැති වෙනවා. සමහර විතා ਵਿਚාර මාත්‍රයක් ඇති දෙවෙනි දහය නැති වෙලා ඒකත් නැති වෙලා ගියාට පස්සේ විතක්ක ਵਿਚාර නැහැ ඉන්නේ. සවිතක්ක සවිතාර කියන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දෙහැනිලා කතා කරන්න පුළුවන්. දෙහැනිලා අහන්න පුළුවන්. ධාන සමාපත්තිය වෙනයි ධානිය වෙනයි. ධානියයි ධාන සමාපත්තියයි තෝරගන්න ඕනේ. සමාපatti වීතියයි ධාන වීතිය කියයි වීති දෙකක් තියෙනේ උගල. අපි දැන් පැහැදිලිව තියෙනවා. සමාපatti වීතිය මනෝද්වාරය එතන ක්‍රියා කරනවා. සමාපatti වීතිය. ධාන වීතියට මේ ධාන වීති කලෙවි වියන. ඉතින් ධානියට අනුකූල වන්නව පංචඅද්වාර සිතිවිලි සම්බන්ධ. ධාන
සමාපatti ජවන් සිත් දිගටම.
අන්නේ ජවන් සිත් දිගටම නෑ කැඩෙන්නේ චිත්ත වීතිය. ඒතරයි සමාපatti
හැදේ.
අතරම කැලින්නේ
යහිතේ
විපාකිත
දෙනවා
බාධායිනවා අනිකට විපාකිත දෙනවා ධානයේද මේ බාධාවක් එන්නේ මොකද මේ චන්දරාගයේ නිතු ඇලීම් ගැති මුලා රහුව වෙලා හිටියොත් බාධායි චන්දරාගය දුරු කරපු කෙනාට කොහෙවත් බාධා නැහැ කොච්චර සතියාව තමයි මොකද අපිට ප්‍රශ්නයක් තියෙන්නේ ඉතින් ඒ නිසා මේ ආර්ය භාවනාවට අතර මෙතන හැංගෙන්න කැලෙදුවන්න ඕනේ
ඕනේ
අපි කියන්නේ ඒකයි මේ සමාජයේ ඉඳගෙන මේ සමාජය අතර සමාජයේ ඉන්න පුළුවන් ඕක ඕන තැන ඉන්න පුළුවන් එතරම් පහසු දෙයක් මේ සමාධියේ. ආයර සමාධිය. අසල මෙතන දුවන්නේ හැංගෙන්න දෙයක් නැහැ. කැලේ දුවන්නේ දෙයක් නැහැ.
නිසා සාමනස්සයෙන්
වෙයි. නියෝසඤ්ඤාන ඥාන වඩලා නියෝසඤ්ඤාන ආසන්න ඥාතිනේ ඉන්න ඉතින් එහෙම වැදගත් කමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ මේ ගිහිව ඉන්න මේ ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නනම් සෝතාපන්න පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී යෝගියෙකුට ඒ මගේ ගිහි ශ්‍රාවකයාගේ වටිනාකමෙන් කලාවෙන් කලාවකවත් වටිනාකමක් කියන්න බෑ කියලා. වටිනාකමෙන් බැලුවා. ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඊටර බොහෝම ඉහළයි. හැබැයි ගිහිවත කියන අපදමියන් පෝෂණය කරගෙන ඉන්නවා. මොකද හේතුව? යා සදාහරම හතර පහෙන් නිදහස් වෙලා ඉන්නේ අර ගිහිව ඉන්නේ ආර්ය ශ්‍රාවකය. පංචාවිඥා අෂ්ට සමාපත්තිලාභී ඒ අධ්‍යයම පිළිහා පායන්න පුළුවන්. ඒකෙන් බේරලා හිටියොත් කොහේ හරි ඉපදෙන ගම් ලෝකේ කල්ප ගානක් ඉඳලා හරි ඇවිදලා ආයිත් අපාගත වෙන්නේ සතර රවුමට විකාරය. ලැබුව හරයක් නෑ. හේතු ඇතුව දෙනා නැතේ දේශනා කරනවා. මගේ ගිහි සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ කලාවෙන් කලාවටවත් වටනවා කියලා තියන්න බෑ කියලා.
ඒකනේ අසිතාපයල මොසත්ත
බුදු වෙනවාද
කතාවෙන්
බැරුණා නේද ඥාන සම්මුණා ඔව් අතාර ගන්න බැරුණා ඒක ප්‍රබුණ වුණාට පස්සේ යකින් එතෙන් තියන්න දෙන්න ඒක
හිරුණා
ඔව්
ගාමණී කිය රසිත වගේ යයි ඥාන වල බක්මලෝකට යනවා දැන් මහ බෝතන් වහන්සේලා ඥාන වල බක්මලෝකට යන්නේ නැති නැහැ කියන්නේ ඔකයි
අන්න ඒකයි කියන්නේ
මහ බෝතන් වහන්සේ
උපාදානිය කරන්නේ
මරණාසන්න
තීත්‍ය
විදිහට
ධ්‍යාන තහරන්න පුළුවන්. අතහරින්න පුළුවන්. අතහරන කාමාවචි පිටර පැහැදිලා මනසෝ පත්. මතුවලා නෑ ඒකේ
ඒකේ
ආයතනක් නැගලා එනවා. උපාදානීය කරන්නේ නැහැ බෞද්ධී. ඒ නිසා පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී ලබාගෙන හිටියත් අනාගාමී කෙනෙක් මැරිලා. නිවසඥානාසඥාත්‍රි උපදින්නේ. එයාගේ සුද්ධ ආවාසය උපදිනවා. මොකද ඒකේ හේතුව උපාදානීය කරලා නැහැ ලෝකේ. උපාදානිය වල තමයි තියෙන භවය යන්නේ. දැන් සුද්ධ ගති ලක්ෂණ නිසා සුද්ධ ආවාසය හැටියට වදින්න ආව අන්තිම කෙලවර කරන සුද්ධ ආවාස භවතලයට ඒගොල්ලන් උපත් තියන්නේ. මෙතනින් කෙලවර කරන මිස කායි දෙකක් යන්නේ නෑ. දැන් අපි වැදගත්ම හරියකට ඇවිදිලා තේරුම් ගන්න ඕනම හරියක් තියෙනවා. අපි දැන් වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයකුයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයකුයි දෙකක් තියෙනවා කියලා බුදු දන්වාසේ දේශනා කළා. නම් අපි අහලා තියෙනවාද එහෙම එකක්? ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් ගැන
ලෝකෝත්තර
ආර්ය සමාගයෙන්
අපි
අහලා
තියෙන
සෝවාන් වෙච්ච ආර්ය ජාතියන් පස්සේ තුන්පත් කියලා අහලා තියෙනවා. ඔව් අපි අහන්නේ එහෙමනේ අහලා තියෙන්නේ.
මාන් තියෙනවා.
ඒතකොට ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවා. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙහෙම එකක්. ඒ ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලෙස් සහිතයි. නිවනට නෙමෙයි සුගතියට හේතු වෙනවා කියන. කෙලෙසුන්ගේ මුදවන නිවනට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරාණන් වහන්සේ පෙන්වා දුන ලෝකෝත්තර මාර්ග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
ලෝකෝත්තර
ආර්ය මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරා ගන්න ඕනේ. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙන්නේ කියලා අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. මජ්ක්‍ධිම නිකාය මට මතක හැටියට මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රය හොඳට පැහැදිලිව ටික දේශනා කරලා තියෙනවා. නමුත් අපි ඕක බැලුවේ නැත්නම් තෝරාගත්තේ නැත්නම් අපිට හරි අමාරුයි ඔතෙන්ද යථාර්ථය තෝරාගන්න. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වටහාගත් අපිට පුළුවන්කම ලැබෙනවා හරියටම අන්නේ ධර්ම මාර්ගය වටහා ගන්න. දැන් අපි මුලදීම අපි මෙච්චරලා සාකච්ඡා කරපු අවස්ථාවත් තුළ බෞද්ධයෙක් වීමට අවශ්‍ය කරන මූල ධර්මයේ තේරුම් ගත්තා. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන හැම සියලු නාම ධර්ම රූප ධර්ම ඇතුළු ලෝකේ සියලුම දේ මොනවා බැලුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන හැටි අපි තේරුම් අරන් තියෙනවා. ඒ නිසාම අපි නිගමනය කරගත්තා මේ ලෝකේ පැවැත්ම තුළ කිසිම නාම ධර්මයකට කොටු වෙලා හරි රූප ධර්මයක් තුල හරි අපිට පැවැත්මේ සැනසිල්ලේ නිත්‍ය සැප ආත්ම තැනක ඉන්න තැනක් නැහැ කියලා. නිත්‍යයි සැපයි ආත්මයි යන දෘෂ්ටියකින් ඉන්න අසුරු කරන්න තැනක් නැහැ. හැම තැනකම තියෙන අනිත්‍ය දහමක් නම් දුක්ඛ දහමක් නම් අනාත්ම දහමක් නම් අපිට අසුරු කරන්න ලැබෙන්නේ. ඒවා අනාතයි කියලා තේරුම් ගන්න. දැන් මෙන්න මේ තේරුම් ගැනීම ලෝතරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා දේශනා කරන තුරු ලෝකයේ කිසිම ශාස්ත්‍රවරයෙක් ලෝකෙට වෙනම දේශනා කරන්නේ නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. මේ නිසා මේ වටිනා ධර්මයේ මේ පද තුන ඉතාම කෙටි වුණාට අති දුර්ලභයි. අති වාසනාවන්තයි. මෙතනින්ම තමයි විමුක්තියට මඟ සැරසෙන්නේ. මෙන්න මේ වචන ටික තේරුම් නොගත් කෙනෙක් ඇත්ත වශයෙන්ම කියනවා නම් තව බණ අහලා හරි ඒක තෝරා ගන්න තැන ඉන්න ඕනේ. ඒක තෝරාගත්තට පස්සේ දැන් එයාට මාර්ගයක් හම්බ වෙලා තියෙනවා. එයාට ප්‍රශ්නයක් මතුණා දහම් ප්‍රශ්නයක්. එතක මේ දහම් ප්‍රශ්න කියලා මතුවෙන්නේ දහම් ප්‍රශ්න නෙමෙයි. විමර්ශන ආසාවේ ප්‍රශ්න. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ත නම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ පැවැත්මෙන් ඉවත් වෙන්න ඕනේ. මේ පැවැත්මත් එක්ක හිටියොත් නම් අනාතයි. නාත ධර්මයක් මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඔන්නේ ප්‍රශ්නේ මතුවෙච්ච කෙනාට තමයි බුදුදහම ගෝචර වෙන්නේ. අන්න එයාටයි විමුක්ති ධර්මයේ ගෝචර වෙන්නේ. ඒ තාකල් විමුක්ති ධර්මයක් නෙමෙයි ගෝචර වෙන්නේ පරේසනාත්මක මනසකට ඕන කරන අදහස් තේරුම් අරගෙන නම් ඒවා හිතේ දරා ගන්න තමයි අදහස් ඕන කරන්නේ. ඊට පස්සේ දරා ගන්න ඒවා නෙමෙයි ඕන කරන්නේ කොහොම හරි විමුක්තිය කරා යන්න විමුක්තියටපත් වෙන්න. අවශ්‍ය කරන ධර්ම මාර්ගය හොයාගෙන මම ඒක අනුගමනය කරලා අප්‍රමාදව මිදෙන්න ඕනේ මේ චන්දරාගේ මිදිල යන්න ඕනේ. ඔය අදහස එනවා. මෙන්න මේ විලාය තමයි අනේ ස්වාමීනි ඒකට අවශ්‍ය කරන ධර්මයේ දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේකින් ඉල්ලා හිටින අවස්ථාව එන්නේ. අපිටත් මේ මූල ධර්මයේ අහුවට පස්සේ අන්නේ ධර්මයේ මොකද්ද කියලා දැනගන්න ඕනේ කියන අවශ්‍යතාවය දැනෙන්නේ අන්න ඊට පස්සේ. මෙන්න මෙතන පටන් තමයි නිර්වාණ ගාමී මාර්ගය පිළිබඳව දර්ශනීය ලැබලා තියෙනවා. දර්ශනීය පහතබ්බ කියන දර්ශනීය පහ කරන්නේ පහ කරලා ඒ අදහතාවේ. භාවනාවේ පහතබ්බ කියන ඇලීම් ගැටීම් දෙක පහ කරලා මුලාව පහ කරගන්න අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙල ඕනෑකමක් ලැබෙන්නේ අන්න ඊට පස්සේ. මෙන්න මෙයාට තමයි මෙන්න මේ කියන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕනෑවෙන්නේ. මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඔය වචන තිබුණා. ඔය වචන වල භාවිතා කරපු ලෞකික අර්ථ තිබුණා. සම්මා දිට්ඨි කියන වචනේ තිබුණා. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත මේ වචන තිබුණා. හැබැයි මේ වර දීපු සිංහල අර්ථයක් තිබුණා. මෙන්න මේ සිංහල අර්ථයේ ලෞකික අර්ථයක්. බුදුරජාණන් වහන්සේ බොහෝ කර දේශනා කරපු තැන් තියෙනවා. ලෝකෝත්තර වූ මෙබඳු දහම් වචනවලට පහු කාලයක ඒ වචනවල අර්ථය යටපත් වෙලා ඒවට ලෞකික අර්ථයක් ගොනු වෙලා වේදයේ තුල ਉਹ ආවා කියලා. අනේ වේදයේ තුල ත්‍රි වේදයේ තුල බොහෝ කොටම තිබුණා මේ දහම් වචන. ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්බොජ්ජංග, ඒ වගේම මේ සතර බ්‍රහ්ම විහරණ මේ වචන ඇවිල්ලා තිබුණා. එතන මේ වචන වල තිබිච්ච තේරුම සිංහල මේ ඔක්කොම තියෙන්නේ ලෞකික අර්ථ. දැන් මේ බුදුදහම තුල මේ හෙළ අටුවා විනාශ වුණාට පස්සේ නැවත අටුවා ලියනකොට ඔය ඉන්දියාවේ හිටපු ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණිය මහණ වෙච්චා තමයි බුදුගොස හඳුරෙම කියන්නේ. ඔයගොල්ලන්ට තමයි අර්ථ දෙන්න සිද්ධ වුණේ. එදා වේදයෙන් ඉගෙනගත් අර්ථ තමයි මේවට ආයිසරයක් දුන්නේ. මෙන්න මේ නිසා තමයි අපිට බුදුදහම වෙනුවට ලෞකික දහම තුල පැටලි පැටලි ඉඳ සිද්ධ වුණේ මාර්ගඵල ධ්‍යානයේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න බැරුව. ආර්ය මාර්ගය පූර්ණ කරන එක වෙහිලා යන්න හේතු වුණේ ඕකයි. එහෙම අර්ථ තිබිච්ච නිසා. ඒ අර්ථ අදත් මතුවලා තියෙනවා. දැන් සම්මා දිට්ඨි කියන වචනේ කියනකොට යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කියන මේ වචන තුනකින් තමයි සිංහලට අර්ථ දෙන්නේ දැන්. සම්මා දිට්ඨි කියන්නේ කොයි යහපත් දැකීම, එක හරි දැකීම, එක නිවැරදි දැකීම. ඔය කියන වචන තුනේ තමයි සම්මා දිට්ඨි කියන පදයට සිංහල අර්ථ දෙන්නේ. දැන් හොඳයි යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කියන මේ වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මාර්ගාංගය අපිට තේරුණා. මාර්ග අංග නෙමේ වචනේ. දැන් හරි අටඟි මග කියලා අපි ඔක කෙටියෙන් කියන්න යනවා. අංග අටකින් යුත් මාර්ගය කියලා අපි මේකට කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ අංග නෙමේ හංග. මේ අටෙන් පෙන්නන්නේ පද අටෙන් පෙන්නන්නේ හංග හංග අට. අංග අටක් නෙමේ. නමුත් අද අපි අංග අටකින් යුත් මාර්ගය කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. ඔය වචන තෝරා ගන්න ඕනේ. දස නාමකින් දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති. දස හංගේකින් සම්පූර්ණ වෙච්ච කෙනා අරිහතුන් වහන්සේ කියනවා කියලා උත්තරේ දුන්නා. අංගවලින් නෙමෙයි හංග 10කින්. දස අංගේහි නෙමෙයි තියෙන්නේ දස හංගේහි. මම දස හංගේ හැදෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හංග 8යි. සම්මා ඥාන සම්මා විමුක්ති කියන පද දෙකයි. එකතුනහම හංග 10යි. ඔනේ හංග 10න් යුත් වෙච්ච කෙනාට කියනවා දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චරීති. එනවා මේවා අංග නෙමෙයි හංග. ඇයි අංග නෝ කියන්නේ? ඇයි හංග කියන්නේ? ඕකත් තෝරාගෙන ඉන්න ඕනේ. අංග කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ අවුක. යම් තැනක අංග ඈවෙනවා නම් අංග වෙනවා. අං කියන්නේ යම් කිසි කෙනෙකුට අඟක් යම් තැනක හටගන්නේ කාට හරි හිදවන්න මිසක් අනින්න මිසක් අත ගන්න නෙමෙයි. අන්න අඟක ලක්ෂණය ඕකයි. එහෙනම් අපි අංග 10ක් අරගෙන මේ සසර ගමනේ එනවා. හතර පායට යනවා. අනුන්ට හිදවන්න ගාවන වද්දන කෑලි 10ක් අල්ලගෙන ප්‍රාණ ඝාතයේ අනුන්ට හිදවන අංගය හිදවන්නයි ගන්න. පොරමර වංචාව අනුන්ට හිදවන්න ගන්න එක. සුරාසු දුරාචාර අනුන්ට හිදවනවා. බොරු කේලම් පරිසු වචන ප්‍රලාප අනුන්ට හිදවනවා. ලෝභ තරහ මෝඩ අනුන්ට හිදවනවා. අනුන්ට හිදු ගෑවිච්ච දෙන හිදෙන නිසා ඒවට අංහා සමාන අංගය ඇවුනා වාගේ. කැලෙනවා, පොඩි වෙනවා, හිදෙනවා, කැඩෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. අකුසල් 10 යම් තැනක ගෑවෙනවා නම් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි බලනවා කවුද මේක හැංගුවේ? කොහොම හිතන්නේ නැත්තේ මොකද? යමක් යම් තැනක නැද්ද ඒකට හැංගුවා කියන වචනයක් අපි අතර අදත් වෙනවා. ඒක හංගල. හංගවල ස්වභාවයක් තියෙනවා. සිදෝන පැත්ත නැති කළා. නිරෝධ කළා. සිදෝන පැත්ත, ගාවන පැත්ත, විද්‍යාමාන කරන පැත්ත නැති කළා නම් එතන හංග වුණා. හැංගුවා. අන්නේ මේ විද්‍යාමානව තියෙනේවා හැංගුවා ගැන අවිද්‍යාමාන කරන්න ගන්නා වූ කාරණා 10ක් තියෙනවා. ওই කාරණා 10න් මෙච්චර කල් විද්‍යාමාන වෙච්ච ලෝකෙ හංගනවා. හංගනවා කියන එක අදාළන් තියෙන බොහොම කෙටි තේරුවා. ඒ හැංගුවා කියන එක අද අපි හිතා ඉන්නේ මෙතන නෑ වෙන කොහරි ඇති හංගලා. හංගනවා කියන එකේ පෙන්නන්නේ යම් තැනක විද්‍යාමාන දැන් එතන විද්‍යාමාන වෙන්නේ නෑ කියන එක. මෙන්න මේක තෝරා ගන්නවා. ඒ නිසා මෙයාට කියනවා දස හංග. මේකෙන් හංග 8ක් වඩන මාර්ගයයි. නිදහස් වීම සඳහා ලෝකෝත්තරත්වයේ සඳහා වඩන මාර්ගයේද අටපොලක් හංගන්න ඕනේ. නැත්නම් නැති කරලා දාන්න ඕනේ, අක්‍රීය කරන්න ඕනේ. අටපොලක අක්‍රීය වුණාම 9-10-2 ස්වභාවයෙන්ම අක්‍රීය වෙනවා. එහෙනම් ওই අටපොලෙන් අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ පහයි. හංග පහක් ක්‍රියාත්මක කරනකොට පරිවාර වශයෙන් හංග තුනක් ඕවයි වට කරනවා. සම්මා දිට්ඨිය වට කරපු පරිවාර හංග තුනක් තියෙනවා. සම්මා සංකප්පය වට කරලා තියෙන පරිවාර හංග තුනක් තියෙනවා. සම්මා වාචා වට කරපු පරිවාර හංග තුනක් තියෙනවා. සම්මා කම්මන්ත වට කරපු පරිවාර හංග තුනක් තියෙනවා. සම්මා ආජීව වට කරපු පරිවාර හංග තුනක් තියෙනවා. සම්මා වායාම සම්මා සති කිව්වේ සම්මා දිට්ඨි කියලා ගත්තා තුනක් තියෙනවා. අන්නේ ටික තමයි පරිවාර වශයෙන් වට කරලා තිබිච්ච හංග තුන. සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන පරිවාර හංග තුනකින් වට කරලා. මෙන්න මේ සම්මා දිට්ඨිය තෝරගන්න ඕනේ. සම්මා සංකප්පේ සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන හංග තුනකින් වට කර තියෙනවා. ඒටි පරිවාර කරගෙන තියෙනවා. අන්න ඒක තෝරා ගන්න ඕනේ. ඒ જાතිය සම්මා සංකප්පේ මොකක්ද? සම්මා වාචා පරිවාර හංග තුනකින් සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මේ හංග තුනකින් වට කරලා තියෙනවා. ඒ වගේම සම්මා කම්මන්තය සම්මා ආජීවය සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන පරිවාර හංග තුනකින් වට කරලා තියෙනවා. ඔන්නේ සම්මා ආජීවයේ නිකන් කරුණු තේරුම් ගත්තට පස්සේ අපිට පරිවාර හංග තුනේ වට කරපුවාම සම්මා වායාම සහ සම්මා සති කියන මේ ටිකට ආපුවාම අපි විසින් ක්‍රියාත්මක කළ යුතු කුසල සීලිය උතන තියෙනවා. ඔන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු ආර්ය මාර්ගයේදී නිවන් දකින්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු හරිය තියෙන උවිදී. සම්මා සමාධිය ඒකේ ප්‍රතිඵලය. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලය. සම්මා ඥාන සහ සම්මා විමුක්තියත් ඒකේ මල්පල ගැන්වීම. ගහක් හිටවාගත්ත ගොවියාට කරන්න තියෙන්නේ මොකද්ද කියලා? බුදුරන් වහන්සේ අන බීජයක් හිටවාගත්ත ගොවියාට හඳ වුණා මල්පල වුණා. ගොවියා මොකක් කරන්න ඕනද කියලා බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, මේ හිටවාගත්ත බීජයට හරියට සාතු කරන්න ඕනේ. කඳ වැඩීවා හෝ මල්පල වැඩීවා ආදී වශයෙන් කියලා හෝ ඒ සඳහා කරන්න දෙයක් තියෙනවා. සාත්තුව හරියට කළොත් කඳ වැඩෙනවා මල්පල ලැබෙනවා. ඒක ධර්මතාවය. එහෙනම් මහානි මේ කුසල සීලයේ සාත්තුව කියලා හිතාගන්න. සමාධියේ කඳ, ප්‍රඥාව මල්පල. සමාධියටයි ප්‍රඥාවට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙනවා. බොහෝම පහසුවෙන් ලැබෙනවා. හැබැයි සාත්තුව හරියට කරගෙන යන්න. මෙන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු බුදු මඟ, ක්‍රියාත්මක කළ යුතු නිවන් මඟ, ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. වැදගත්ම හරියක් ඔය තියෙන්නේ අත්‍යවශ්‍යම හරිය. නිවන් දකින්න ඕන නම් කළ යුත්තේ මොකද්ද කියන එක ඔන්කෝ මතර තියෙනවා. මෙතෙන්දි වෙන්නනවා ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී විග්‍රහ කළා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියසේ දැනගන්න. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය සිය දැනගන්න. සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා දැනගන්න. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. සුගති ගමන්ට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික හරියාකාරව විග්‍රහ කරලා දැනගත්තාම සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨිය මතුවෙනවා. මෙන්න අත්‍යවශ්‍ය සම්මාදිට්ඨිය හොයාගන්න ක්‍රමය. දැන් අපි සම්මාදිට්ඨිය විග්‍රහ කරන්න කිව්වහම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං අයං උච්චති වික්‍රේ සම්මාදිට්ඨිය කිව්ව අර වාක්‍ය අරගෙන දුක සහ දුකට හේතුව දුක නැති කිරීම ඇති කරන මාර්ගයේ සම්මාදිට්ඨියයි කියලා අපි කෙටියෙන් තෝරන්න යනවා. විග්‍රහ කළා තෝරන්න ගියොත් යන්නේ ඔය ටික. නමුත් අපිට ඒත් ඔක තේරෙන්නේ නැහැ. ඒක ඔක්කොම ලෞකික අදහස්මයි තියෙන්නේ. ලෝකෝත්තර ධම්ම අදහස මතු කරන්න ඒ බණ පද ටික විග්‍රහය මදි. ලෝකෝත්තර ධම්මාර්ථය මතු වුණේ නැත්නම් අපිට කවදාවත් සම්මාදිට්ඨි තෝරා ගන්න බෑ ධර්මානුකූලව. තව කෙනෙක්ගෙන් අහන්නේ නැතුව, සැක නැතුව සම්මාදිට්ඨිය තෝරා ගත්තා වෙන්න නම් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය සිහි දැනගනි. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය සේ දැනගනි. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එක සම්මා දිට්ඨියක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අනික් සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කිව්ව ටික විග්‍රහ කරලා දැනගන්න ඕනේ. එතකොට ආයෙ හැරියා තව සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා කාගෙන්වත් අහන්න කිසිම ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයි. ගුරුවරයෙක් අවශ්‍යයි නෑ ඊට පස්සේ ධර්මයේ දැනගන්න. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මේ දෙය. දැන් මේ ලෝකේ යහපත් කියලා දේවලුත් තියෙනවා. සාමාන්‍ය ලෞකික මනසට ගෝචර වෙන හරිය. නිවැරදි කියලා හරියකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරිය. හරි කියලා දේකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරිය. යහපත් දැකීම, නිවැරදි දැකීම, හරි දැකීම කියන මේ වචන තුනින්ම විග්‍රහ කරන්න ගියාට ලෞකික මනසට ගෝචර වෙන යහපත්, නිවැරදි, හරි කියන එක යම් අදහසක් ඇද්ද ඔච්චරයි ගෝචර වෙන්නේ. ඔයින් එහාට ගෝචර වෙන්නේ නැහැ. අන්න සම්මා කියන වචනේට භාෂා නිරුක්ති දෙන්න ගියාම අපිට පැටලිලා තියෙන තැන. මොකද හේතුව සම්මා කියන පදයේ පද නිරුක්තිය නිරුක්ති පටිසම්භිදා ඥානීය මතුවෙච්ච දාට හරියටම ලෝකෝත්තර ධම්මාර්ථයේ වැටෙන්න පටන් ගන්නවා. එතකන් වැටෙන්නේ නැහැ. එහෙනම් සම්මා කියන වචනේ ලෝකෝත්තර අර්ථයේ ඒ නිරුක්ති ආශ්‍රයෙන් දැනගන්න ඕන. සං කියන එකතුවට නැත්නම් සං කියන පදයට මා කියන පදේ සම්බන්ධ වෙලා සම්මා කියන පදයක් හැදුණා. සම්මා පදේ හැදිලා තියෙන්නේ එහෙම. සං කියන්නේ එකතුව. මේ ලෝකේ හැම දෙයක්ම එකතුවක් නිසායි හටගෙන විද්‍යාමාන වෙන්නේ. එකතුවක් නැති එක දෙයකින් මේ ලෝකේ යමක් විද්‍යාමාන කරලා පෙන්වන්න බෑ. යම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන රූප එකතුවක් මේ ලෝකේ කොතනින් හරි ගත්තොත් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරේ එකතුවකින් හටගත්තේ වයි තියෙන්නේ.